SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
අද වෙනකොට සතියක් ගෙවිලා ගිහිල්ලා ඉන්න අනතුරුව අපේ ශ්‍රී ලංකාවේ මාතෘභූමියේ සිදුවලා තියෙන දේශපාලනික වාතාවරණය පිළිබඳව තතුවිති විමසා බැලීම හිමනම් සුපුරුදු පරිදි අපි ආරම්භ කරමු. ශ්‍රී ලංකාවේ සිට මේ වෙනකොට සූදානම් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. මනෝජ් ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
අපි හිමනම් සාකච්ඡාව ආරම්භ කරමු. මේ වෙනකොට උණුසුම්කාරී වාතාවරණයක් මවමින් තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී මහින්ද මෛත්‍රී එකමුතුවක් සිදු වේවිද කියන කාරණාව සම්බන්ධයෙන් ඇතිවුණු සාකච්ඡාව පිළිබඳව පසුගිය සතිය පුරාම දිගින් දිගටම අපිට තොරතුරු වාර්තා වෙමින් පැවතියා ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වෙනකොට හවුල් ආණ්ඩුවට ගිහිල්ලා තියෙන කට්ටිය මේ දෙපිරිසම එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ ඉදිරි මැතිවරණවලට තරඟ කරාවිද කියන කාරණාව සම්බන්ධව අලුත්ම තතුවිත්ති පිළිබඳව අපි විමසා බලද්දි කොතනින්ද අපිට පටන් ගන්න සිද්ධ වෙන්නේ?
ඒ ගැන බලද්දි දැන් අපි එකතු නොවිය යුතුයි කියන කාරණය එක පැත්තකින් කතා වෙනවා. තවත් පැත්තකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන පාර්ශවයත් කැමති නම් එකතු වෙලා ඡන්දෙ ඉල්ලන්න ඕනට අපි කියමු පොදු ජන පෙරමුණ යටතේ පොහොට්ටුව යටතේ ඡන්දෙ ඉල්ලන්න ඕන කියලා වගේ යෝජනාවක් කරද වැනි දේ සාකච්ඡා වෙනවා. කොහොමනත් මේ වැඩි අවශ්‍යතාවය දැනට පේන්න තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන ආණ්ඩුවේ පාර්ශවයට තමයි එක්වසුදේ උමනාව. මාධ්‍ය සමග අදහස් දැක්වීමදී ඔබට මතකයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා පරාජයට පත් වුණාට පස්සේ අප්පච්චි මලා කියපු විජිත් විජේමුනි සොයිසා වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරයා පවා එකතු වෙලා ඡන්දෙ ඉල්ලන්න තියෙන කැමැත්ත ගැන තමයි දැන් කතා කරන්නේ. ඔවුන් කැමති එකතු වෙන්න. නමුත් ඒක අබද්දෙන් පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලමු වගේ දේවල් කියනකොට ඔවුන්ගේ අකමැත්තක් පෙන්නනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙද්දි ඇයි අපි එතන අතෑරලා යන්නේ කියලා සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා වැනි අය කුතුහෙන් අපි තරඟ කරමු වගේ යෝජනා ඉදිරිපත් කරනවා. තාම එකඟතාවක් නැහැ.
මනෝජ්, එතකොට මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වලා යම් කිසිවූ තීන්දු තීරණ වගයක් කරගත්ත කියලත් වාර්තා වෙනවා. එහිදී මට දැනගන්නට ලැබෙන ආකාරයට මේ ඒකාබද්ධ විපක්ෂය යම් කිසි කොන්දේසි වගේකුත් ඉදිරිපත් කළ තියෙනවා කියලා වාර්තා වෙනවා. ඔබට පුළුවන් වැඩිදුර තොරතුරු මේ සම්බන්ධයෙන් අපිට සපයන්න?
ඔව්, ඔවුන් කියන්නේ පළාත් පාර්ලිමේන්තුවරණයේදී එක්ව තරඟ කරනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒකාබද්ධ විපක්ෂයත් එකතු වෙනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දෙන්න ඕන කියන එක තමයි ඒකාබද්ධ විපක්ෂයේ අදහස. ඒ විතරක් නෙමේ, අගමැති කමහරි විපක්ෂ නායක කමහරි මහින්ද රාජපක්ෂ මහතාට ලබා දෙන්න ඕන කියලා ඔවුන් යෝජනා කරනවා. ඒ වෙනස්කම් සිද්ධ කරද්දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වෙලා ආවොතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවක් පිටවන්න තමන් සහයෝගය ලබා දෙන්න සූදානම් කියන කාරණය තමයි ඒකාබද්ධ විපක්ෂය කියන්නේ. ඉතින් ඒ ගැන සාකච්ඡා කරනවා. දෙපැත්තෙන්ම කමිටුපත් කරලා තියෙනවා. විශේෂයෙන් ආණ්ඩුව පැත්තෙන් නිමල් සිරිපාල දසිල්ල ඇමතිවරයා, ලසන්ත අලගේවර්ණ නියෝජ්‍ය ඇමතිවරයා, අනුර ප්‍රියදර්ශන යාපා ඇමතිවරයා පත් කරලා තිබෙනවා. අනෙක් පැත්තෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීතුමිය, එකම සීබි රත්නායක මන්ත්‍රීතුමා වැනි අය, මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රීතුමා වැනි අය මේ කමිටුවකුත් මේ වෙනකොට පත් කරගෙන ඉන්නේ. ඒකාබද්ධ විපක්ෂය කියන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා ඉන්න ඕනේ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හිටපු ජනාධිපතිතුමාට එක්ක අගමැති ධූරය දෙන්න ඕන, නැත්නම් විපක්ෂ නායක ධූරය දෙන්න ඕන. ඒවා තමයි ඔවුන් පැත්තේ කොම්බේසි විදිහට ඉල්ලීම් කරන්නේ දිලෘක්ෂි.
එතකොට මේ මධ්‍යම කාරක සභාවේදී මොකද වුනේ ඇත්තටම?
ඔව්, ගිය බදාත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වුණා ජනාධිපතිතුමාගේ නිල නිවසේ. රැය 7:45 විතර තමයි රැස් වීම පටන් ගත්තේ. හිටපු ජනාධිපති නිචන්දකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය හිටියා, දිමු ජයරත්න හිටපු අගමැතිතුමා හිටියා. විශේෂයෙන් හිටපු අගමැති දිමු ජයරත්න සඳහන් කළේ අපි එකට එකතු වෙන්න ඕනේ, අපි ඕන තරම් බෙදිලා තියෙනවා, හැබැයි බෙදිලා අපි කවදාවත් දිනල නැහැ, ඒ නිසා අපි එකට එකතු වෙලා ඉන්න ඕන කියන අදහස ඉදිරිපත් කළා. නිමල් සිරිපාල සිල්ලා ඇමතිතුමත් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී කියලා තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාදාමයේ ඔහු වැඩි විවේචනය කරලා තිබුණා. එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වෙලා වැඩ කරද්දී එජාපයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති වලට පටහැනි දේ කරනවා. ඒ විතරක් නෙමේ, කැබිනට් රැස්වීම වලදී අපි විරුද්ධ වෙන දේවල් වෙන විදිහකට ගෙනල්ලා ඔවුන් ක්‍රියාත්මක කරන්න හදනවා කියන අදහස ඉදිරිපත් කරලා තිබුණා. එතෙන්ට මැදිහත් වෙලා තිබුණා චන්දිකා කුමාරතුංග හිටපු ජනාධිපතිතුමිය. එතුමිය අහලා තිබුණේ සිද්ධ වෙච්ච වංචා ගැන කතා කරද්දී ඇයි හිටපෝ හොරකම් කළා නැද්ද කියන කාරණේ. එතකොට නිමල් සිරිපාල සිල්ලා ඇමතිතුමා කියලා තිබුණා මේ ආණ්ඩුවේ හොරකම් කරපු අයටයි ගිය ආණ්ඩුවේ හොරකම් කරපු අයටයි හැමෝටම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන කියලා. කොහොමනත් සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමාත් ඒ දිහා අදහසක් කළා තියෙනවා. ඔහු සංඛ්‍යා ලේඛන දත්ව ඉදිරිපත් කරලා ආර්ථිකය පහලට බැහීම මෙවැනි කාරණ ආර්ථිකව යම් අයහපතක් සිද්ධ වෙනවා කියපු කියන දේවල් මතු කරලා තියෙනවා. ඒ වෙනකන් නිහඬව හිටපු ඩිලාන් පෙරේරා රාජ්‍ය මිතුමත්ගේ අවස්ථාවේ දෙහත් ලෝක පැත්තින් කියලා තියෙනවා UNP වැරදි වැඩ කරනවා නම් ආර්ථිකෙත් වැටිලා නම් අපි එකතු වෙන්න ඕන කියන කාරණය තමයි ඔය කියලා තියෙන්නේ. ලක්ෂ්මන් ඥාපා එමතුමත් එතනට ගියත් වෙලා ඔය කියලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයට ඕන අපි වෙන් කරන්න අපි එකතු වෙනවට තියෙන අකමැත්ත තමයි මේ අයට තියෙන්නේ කියන කාරණේ ඔක්කොම ආගෙන ඉඳලා අවසානයේ ජනාධිපතිතුමාගේ ප්‍රතිල් කියලා තියෙන්නේ වාමාංශික ප්‍රගතිශීලී සියලු බලවේග එකතු කරගෙන තමයි අපි පළාත් පාලන ඡන්දෙට යන්නේ. ඒ සඳහා ඕන කෙනෙකුට එකතු වෙන්න පුළුවන් කියන අදහස ජනාධිපතිතුමාගේ පැත්තෙන් මධ්‍යම කාර්ග සභාවේදී කියවිලා තියෙනවා අධිරෝක්ෂේ.
ඔව්, එතකොට දැන් මේ සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂයෙන් යම් යම් කොන්දේසිත ඉදිරිපත් කරලා තිබුණා අගමැති තනතුර සහ විපක්ෂ නායක තනතුර සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් යම් කිසි අදහසක් ප්‍රකාශ කරලා තිබුණා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා.
හැබැයි මෙතනදී ඒකාබද්ධ විපක්ෂයේ හැටියට අපි ඊටම පැහැදිලිව තීරණයක් ගත්තා. ප්‍රධාන වශයෙන් සිදු යුත්තේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තුවේ විශාලතම විරුද්ධ පක්ෂ කණ්ඩායම හැටියට අප කණ්ඩායම ලැබිය යුතු විපක්ෂ නායක ධුරය හිමිය යුතු. එසේ නොවන්නේ නම් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලැබිය යුතු කියන කොන්දේසි දෙකට එකඟ වන්නේ නම් පමණක් සාකච්ඡා ඉදිරියට කරගෙන යාමට ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඒ පත් කළ කමිටුවේ නියෝජිතෙන්ද බලය පැවරුවා.
මනෝජ්, එතකොට ඔබ සඳහන් කළානේ අර එක්සත් ජාතික පක්ෂයේ TNA එකත් එක්ක එකතු වෙලා ආණ්ඩුවක් පිහිටවීම සඳහා යම් කිසිව අදහසක ඉදිරිපත් වෙලා තියෙනවා කියලා ඒ ගැන අදහසක් ප්‍රකාශ කළ තිබුණා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර.
TNA එක ජාතික පක්ෂයට සහයෝගය ගැනීම බරපතල ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වගේම අපිට උදව් කරන්න බලාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීබරණෙක් ඉන්නවා කියන කාරණේ අපි දන්නවා. ඒ නිසා අපිට ආණ්ඩුවක් කරන්න අවශ්‍ය බහුතරය ලබා ගැනීම ඉතාම පහසුයි. ඒකාබද්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙන්නේ ලැබෙන ප්‍රාදේශ සභා මැතිවරණයේ අරබයා නම් අපි පැහැදිලිව කියන්නේ පුංචි ආණ්ඩුව මහින්ද එක්ක කරන්නත් මහා ආණ්ඩුව රනිල් එක්ක කරන්නත් බෑ.
ඔව්, එතකොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසත් මෙහිදී වැදගත් වෙනවා. බලමු ඔහු කොතනද ඉන්නේ කියලා.
එකතු විය යුතු කියන යෝජනාවක් වශයෙන් යා අහනවා මොකද තත්ත්වය කියලා. කොමිටියක් පත් කරලා තියෙනවා. ඒ කොමිටිය රැස් වෙලා ඕන තීන්දුවක් ගන්න මට ප්‍රශ්නයක් නැහැ. ඕන තීන්දුවකට මම සූදානම්.
ඕනිකකට සූදානම් හිටපු ජනාධිපතිතුමා, එතකොට මේ සම්බන්ධව යම් කිසි සාකච්ඡාවක් පැවැත්වෙනවා ඊයේ දවසේදී ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඉන් අනතුරුව මාධ්‍යයට අදහස් ප්‍රකාශ කළ හිටියා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද ආපාබේවර්ධන මහතා. මොකක්ද උනේ කියලා?
මැතිවරණයේ කොයි ආකාරයෙන් මේ පක්ෂ දෙක එකතු වෙලා කරන්න පුළුවන්ද කියන එකයි අපි කතා කරේ. එතනදී අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා සුළු කාරණා සාමාන්‍යයෙන් අපිට එකඟ වෙන්න පුළුවන් කාරණා වලට අපි එකඟ වුණා. යම් යම් කාරණා තිබුණා අපිට ප්‍රධාන වශයෙන්ම සමාජිකත්වයේ එකඟතාවයේ නැතුව එකඟ වෙන්න බැරි කාරණා. ඒ කාරණා දිගින් දිගට සාකච්ඡා කරලා පස්සේ අවසානයේ තීරණය කරන්න ලබන අඟහරුවා නැවත පාර්ලිමේන්තුවේදී මුණ ගැහෙමි.
හොඳයි, එහෙමනම් දැන් අපි අවධානයට ලක් කරමු පෙරේද දවසේ, ඒ කියන්නේ සෙනසුරාදා මැතිවරණ කොමිසම ඒකරාශී වෙලා මෙහි සමාජිකයන් ඒකරාශී වෙලා යම් කිසි විශේෂිත සාකච්ඡාවක් පැවැත්තුවා. සාකච්ඡාවේ ප්‍රතිඵල විදිහට මොනවද අපිට දැනගන්න තියෙන්නේ කියන කාරණාව පිළිබඳව මගේ අවධානය ඊළඟට යොමු වෙනවා. මනෝජ්, මොනවද වාර්තාවන්නේ?
විශේෂයෙන් සඳහන් කරන්න ඕන දිලෘක්ෂි, මැතිවරණ කොමිසම රැස්වීමෙන් පස්සේ වැඩගත් තීරණ කිහිපයක් අරගත්ත. මේ තීරණ නිසාම ලංකාවේ මැතිවරණ නිරීක්ෂක සංවිධානවල පවා ප්‍රසාදය ලැබිලා තිබුණ මැතිවරණ කොමිසමට ඔවුන් තීරණය කරනවා සීමා නිර්ණය සම්බන්ධයෙන් ගැටලු නොමැති පළාත් පාලන ආයතන 140ක ඡන්දය තියන්න. ඔබ දන්නවා සීමා නිර්ණය අභියෝගයකට ලක් කරලා මේ වනේට පුද්ගලින් 6 දිනක් නඩුවක් ගොනු කරලා තිබෙනවා. ඒ නිසා ඒ කාරණය දෙසැම්බර් 4 වෙනිදා දක්වා පිටුවලා තිබෙනවා. එහෙම නැත්නම් එදා ලැබෙන තීන්දුව මත තමයි පළාත් පාලන ආයතනවල ඡන්ද තියනවද නැද්ද කියලා තීරණය කරන්නේ. නමුත් සීමා නිර්ණ ගැටලුව බල නොපාන පළාත් පාලන ආයතන 140ක ඡන්දය තියන්න ඕන කියලා මැතිවරණ කොමිසම තීරණය කරනවා. එයිනුත් නිකුත් කරපු ගැසට් පත්‍රයේ ඇතැම් පළාත් පාලන ආයතන වලට බලපාන පරිදි මුද්‍රණයේ තිබෙන දෝෂ පදනම් කරගෙන පළාත් පාලන ආයතන 40කට නාම යෝජනා කැඳවන්න බෑ කියන කාරණය මැතිවරණ කොමිසම ඉදිරිපත් කරා. ඒ අනුව 140න් 93ක ඡන්දය තියන්න අදාළව නාම යෝජනා කැඳවන්න තීරණය කළා. ඒ අනුව 27 වෙනිදා අද දිනේ සීමා නිර්ණය බල නොපාන ගැසට් පත්‍රයේ ගැටලු නැති පළාත් පාලන ආයතන 93ක් සඳහා නාම යෝජනා කැඳවන නිවේදනය දිස්ත්‍රික් තේරීම් භාරංගද හරිමරුන් හරහා අද දිනේ සිද්ධ වෙන්නේ නියමිතයි. ඒක වැදගත් තීරණයක් වෙනවා ඔවුන් අරගත්තේ බිල්ලික්ෂි.
ඔව්. දැන් එතකොට ඔබ සඳහන් කරපු ආකාරයට පළාත් පාලන 93ක් සඳහා නාම යෝජනා කැඳවනවා අද දවසේදී. එතකොට අනිත් පළාත් පාලන සම්බන්ධව මොන වගේ තීරණයකද ඉන්නේ මැතිවරණ කොමිසම?
ඔව්. මේ තීරණය ගිය සෙනසුරාදා රැස්වෙච්ච අවස්ථාවේ ගත්තු තීරණ. නමුත් ඊට කලින් සිකුරාදා දවසේ මේ පිරිස රැස්ුණා. පළාත් පාලන ඡන්ද විමසීම දිගින් දිගටම කල්යාම ගැන පක්ෂ නායක රැස්වීමේදී අවධානය යොමු කරන්න තීරණය වුණා. ගිය සිකුරාදා යනුවේ අවධානය යොමු වුණා. නැතිවරණ කොමිසමේ සභාපතිවරයා වගේම නීතිපතිවරයාත් මේ අවස්ථාවට එකතු වෙලා හිටියා. ඒ විතරක් නෙමේ ඉන්දිය සංචාරයේ නිමා කරපු රනිල් වික්‍රමසිංහ මහත්මයාත් මේ සාකච්ඡාවට ආවා. පවතින නීතිමය තත්ත්වයක් ගැන නීතිපතිවරයා පක්ෂ නායකින් දැනුවත් කරා. පළාත් පාලන මැතිවරණයේ පවත්වන්න බාධාවක් වෙලා තිබෙන මේ නඩුකරය පෙත්සම් කාර පාර්ශ්ව ලවා ඉල්ලා අස්කර ගන්න, එම නැත්තම් මේ නඩුව ඉක්මනට විභාග කරලා අවසන් කරන්න හැකි තත්ත්වය පිළිබඳව පක්ෂ නායකයන් සමග නීතිපතිවරයාත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. ඒ අනුව දෙසැම්බර් 4 වෙනිදා මේ නඩුව නඩු දාපු අය ඉල්ලා අස්කර ගත්තොත් සීමා නිර්ණය සම්බන්ධයෙන් ගැටලුවක් මතු වෙන්නේ නැහැනේ. ඒ අනුව සියලු පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා කැඳවන්න හැකියාව තිබෙනවා දෙසැම්බර් 4 වෙනිදා. ඒ අනුව දෙසැම්බර් 4 වෙනිදා ඇතිවන තත්ත්වය අනුව ඉතුරු පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා කැඳවීමේ හැකියාවක් තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඒ පිළිබඳවත් අවධානය යොමු කරා තිබුණා.
ඔව්, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මහින්ද දේශප්‍රිය මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවල මේ සම්බන්ධයෙන් අදහසුත් ප්‍රකාශ කර හිටියා. ඉන් කොටසක් මේ.
අපි අද කමිෂන් සභාව තීරණය කරා ගැටලුවක් නැති සභා 93 නොවැම්බර් 27 වෙනිදායි දිනෙන් යුතුව නාම යෝජනා දැන්වීම නිකුත් කරන ලෙස ලංකාවේ සියලුම තේරීම් පාර නිලධාරීන්ට සහකාර තේරීම් පාර නිලධාරීන්ට ලිඛිත උපදෙස් ලැබීමට කොහෙවත් ඡන්දේ නොතියනට වඩා එකක් හරි තියෙන්න ඕනේ කියන මතේ අපි කමිෂන් සභාවේ ඉන්නවා. අපි දන්නවා කමිෂන් සභාවට ඉහළින් පාර්ලිමේන්තුව සහ ගරු අධිකරණයේ තියෙන
මීළඟට ටිකක් අවධානයට ලක් කරමු මනෝජ්. මේ පළාත් පාලන අමාත්‍යවරයාට ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයාට එල්ල වෙලා තියෙන චෝදනා පිළිබඳව දැන් ඔය පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල්දමා ගැනීම උදෙසා ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා හා සම්බන්ධ වන යම් යම් හිතවත් පාර්ශ්ව විසින් මේ සීමා නිර්ණය සම්බන්ධව නැවත වතාවක් ගැටලු මතු කරමින් මේ නඩු ගොනු කරාය කියන චෝදනාව එක්තරා චෝදනාවක්. ඊට පස්සේ අපි දැක්ක පසුගිය සතිය වෙනකොට අමාත්‍යවරයාට හිරව විශ්වාස භංග දෙකකුත් ඉදිරිපත් වෙනවා. දැන් මේ සම්බන්ධව ඇති වෙලා තියෙන තත්ත්වය මොකක්ද මේ වෙනකොට?
ඔව්, පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල්යාමත් ෆයිසර් මුස්තාපා මැතිවරයාගේ හැසිරීමක් ගැන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක ජනතා එම්පි කරපු නායකවරයා ස්ථාවර නියෝජකයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී ඔහු කිව්වේ ඇමතිවරයාගේ හැසිරීම සැකසයිටයි. වැදගත් ගැසට් නිවේදනයක් අභියෝගයක ලක් කරමින් අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරලා තියෙන වෙලාවක, ඒ පෙත්සම නිසා මැතිවරණය පැවැත්වීමට නැවත බාධාවක් ඇවිල්ලා තියෙන වෙලාවක ඇමතිවරයා පාර්ලිමේන්තුවට හරි ජනතාව හමුවේ හරි කිසිදු කරුණු දැක්වීමක් සිදු කරලා නැහැ. ඒත් එක්කම අදාළ පෙත්සම අභියාචනා අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේ පවා අමාත්‍යවරයා අධිකරණයේ හරි පෙනී ඉඳිමින් මේ ගැන කිසිම දෙයක් කිව්වේ නැහැ. ඒ විතරක් නෙමෙයි, ෆයිසර් මුස්තාපා ඇමතිවරයා විදේශගත වෙලා කියලා ජනමාධ්‍ය මගින් දැනගන්න තියෙනවා. ඒ නිසා ඒකත් සැකසහිතයි කියලා ඔහු කිව්වා. ඊට හේතුව ලෙස ඔහු ප්‍රකාශ කරේ ආණ්ඩු පක්ෂයේ කිසිම නියෝජිතයෙකුට විදේශගත වෙන්න එපා කියලා අයව ඉදිරිපත් කරලා තියෙන අවස්ථාවේ ආණ්ඩුවේ තීරණයක් අරගෙන තියෙන විශේෂයෙන් අගමැතිවරයා. ඒ නිසා ෆයිසර් ඇමතිවරයා විදේශගත වෙලා තියෙන්නේ කුමන හේතුවක් නිසාද කියලා පැහැදිලි කරගන්න අවශ්‍යයි කියලා අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණ නායකවරයා මනසත් විපක්ෂයේ සංවිධායක ප්‍රධාන සංවිධායකවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරා. එහිදී සභානායකවරයාට යම් ආකාරයකින් පිළිගන්න සිද්ධ වුණා ලංකාවේ නැහැ විදේශගත වෙලා කියන කාරණේ. ඒ විතරක් නෙමේ, අද දිනේ පාර්ලිමේන්තුවට මේ සම්බන්ධයෙන් විශේෂ අමාත්‍යවරයා විදිහට ඔහු විශේෂ ප්‍රකාශයක් කරයි කියලා කිව්වා සභානායකවරයා. ඒ විතරක් නෙමේ, දෙලොක්ෂ ඔබත් මතු කළා වගේ ඒකාබද්ධ විපක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් කියන කණ්ඩායම් දෙකම ෆයිසර් මුස්තාපා ඇමතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනා දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. මේක ඉතා ඉක්මනින් විභාගයට ගන්න බැරි වෙන තත්ත්වයක් පාර්ලිමේන්තුවේදී කියුණා. නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල පැතුමායෙන් ගැන කිව්වා. ඒකට හේතුව තමයි අයවැය විවාදයේ මේ දිනවල පාර්ලිමේන්තුවේ පැවැත්වෙනවා. ඉතින් ඒක ඉවර වෙන්නේ දෙසැම්බර් මාසේ 9 වෙනිදා. ඒ නිසා විශ්වාස භංගය කලින් ගන්න බෑ කියලා කිව්වා. හැබැයි මේකට බොහෝ දෙනෙක් කඳවුරු බඳින ආකාරයක් පේන්න තියෙනවා. එක්සත් ජාතික පක්ෂය ඡන්දේ කල්යාමේ අපවාදයට ලක් වෙන්න අකමැති. පසුපෙළ මන්ත්‍රීවරුණු ප්‍රසිද්ධියේ කියනවා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුණු විදිහට අපි මේ විශ්වාස භංග වලට සහයෝගය ලබා දෙනවා කියලා. එතකොට එතන ඒකාබද්ධ විපක්ෂයත් ඉන්නවා, ජනතා විමුක්ති පෙරමුණත් ඉන්නවා. ඒ අනුව බලුවාට පස්සේ ඇමතිවරයාට යම් අභියෝගයක් කොමුණත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මැතිතුමා කිව්වේ මොන විශ්වාස භංගාවක් තමන් සහ ආණ්ඩුව ඇමතිවරයා ශක්තිමත් වෙලා විශ්වාස භංගය ජයග්‍රහණය කරනවා කියලා. ඒ වගේම මැතිවරණ නිරීක්ෂණ සංවිධානත් මේ ගැන අදහස් දක්වන තිබුණා. ඔවුනුත් කිව්වේ මේ විශ්වාස භංගය ගේන එක එක්ක අල්ලලා සීමා නිර්ණ ගැටලුව පදනම් කරගෙන නඩුමගට ගියේ ඡන්දේ කල් දාන්න කියලා මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් කිව්වා. ඉතින් මෙහෙන් බැලුවට පස්සේ මේ සියල්ල එක තැනකට එකතු වෙලා තියෙනවා. ඇමතිවරයාට යම් අවාසි සහගත ප්‍රශ්නයක් තියෙනවා කියලා අපි කියන්නේ. ඒක අබද්ද විපක්ෂ ජනතා විමුක්ති පෙරමුණක් එක්සත් ජාතික පක්ෂයේ පසුතල මන්ත්‍රීවරුනුත් මේට එකතු වෙලා තියෙන නිසා. නමුත් ආණ්ඩුවේ ඇතැම් අය කියනවා මේක ප්‍රශ්නයක් නෑ අපි දිනනවා කියලා.
හොඳයි, කොහොම වුණත් මේ විෂය භාර අමාත්‍යවරයා පළාත් පාලන අමාත්‍ය ෆයිසල් මුස්තපා මහතා විදේශගත වීම සම්බන්ධවත් එතකොට ඔහුට හා සම්බන්ධ වන පාර්ශව මේ මැතිවරණයේ කල්දමා ගැනීම උදෙසා යම් යම් නඩු ක්‍රියාමාර්ගවලට බැහැලා තියෙනවා කියන චෝදනාවත් දිගින් දිගටම ඔහුට එල්ල වෙනවා. මේ සම්බන්ධව බොහොම අපූරු විවාදයක් පැවැත්වුණා, මේ වචන හුමාරුවක් පැවැත්වුණා පාර්ලිමේන්තුවේදී. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා සහ සභානායක ලක්ෂ්මන් කිරියල්ල මහතා අතර
පළාත් පාලන අමාත්‍යවරයා විදේශ ගත වී ඇතැයි ජනමාධ්‍යවල වාර්තා වෙනවා.
හැබැයි අයවැලේකනේ ඉදිරිපත් කරපු වෙලාවෙම ආණ්ඩු පක්ෂේ තීරණයක් ගත්ත කියලා කිව්ව කාටවත් රට යන්න බෑ කියලා. අපි දැනගන්න කැමති
පළාත් පාලන අමාත්‍යවරයා විදේශ ගත වී තිබේද? මේ කුමන අරමුණක් වෙනුවෙන්ද? මේ නිල රාජතාන්ත්‍රික විදේශ සංචාරයක්. ඔහුගේ පෞද්ගලික සංචාරයක්.
කරු හැමතිම අදේනෝ සඳ උත්තර දෙයි.
ඔබ නැද්ද මොකද උනේ කියලා? කොහෙද ගියේ කියලා ඔබතුමාට කියලා නැද්ද?
ගරු අගමැතිතුමා කියලා තියෙනවා මේ අයවැය කාලේ කිසි කෙනෙකුට රට යන්න එපා කියලා. නමුත් ඒක අකුරට මිෂ්ඨ වෙන්නේ නැහැ.
ඒකනේ දැනුම් දීලා නැද්ද මෙයා?
දැනුම් දීලා නැහැ. මම හිතන්නේ අද උත්තර දෙයි. සභාවේ විතර දෙකට එනවා කියලා තියෙනවා.
ඒකනේ ලංකාවේ ඉන්නවද?
දෙනවා, අදෙනවා.
ආ, දෙනවා. ඒකනේ gederi ඉඳන්ද වෙන රටකින්ද? කුමන රටේද? මොකද රට?
හොඳයි, දැන් එතකොට විදේශගත වෙලා හිටියත් ෆයිසල් මුස්තපා අමතිවරයා සම්බන්ධයෙන් අපිට පිළිතුරු ලබා දුන්නා මේ ආකාරයට.
ඕනෑම മന്ത്രി කණ්ඩායමක් හිටෙනවා නම් ඒ උදවියට විශ්වාසවන්තය අන්තනාවක් ඉදිරිපත් කරන්න ඕනේ කියන එක ඒ උදවියට ඒ ඉදිරිපත් කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා. ඒ වගේම මගේ නිදස්භාවය ඒ විශ්වාසවන්ත යෝජනාව කියන අවස්ථාව ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. මම කිසිසේත්ම ඡන්ද කල් යෑමේ කුමන්ත්‍රණවල පාක්ෂිකරුවෙක් නොවන බවත් පුරවැසියෙක් සහ අමතිවරයෙක් හැටියට නිසි ප්‍රජාතන්ත්‍රවාදයට මේ පළාත්පාල ඡන්දය පුළුවන් තරම් ඉක්මනට අවශ්‍ය බව මම වගකීමකින් ප්‍රකාශ කරනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය පළාත්පාල ඇමතිවරුන්ගේ සමුලොට මට සහභාගී වීමට සිදු වුණා. ඒ ගමනට යෑමට මට අත්‍යවශ්‍ය වූ නිසා තමයි මම රටින් බැහැරව සිටින්නේ.
දැන් ඔබට මතක ඇති අපි පසුගිය සතියේදී මේ බැඳුම් කර කොමිසම මගින් හෙළවුණු සාක්ෂි හරහා තොරතුරු විමර්ශන හරහා අර මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් 41 දෙනෙකුගේ නම් සඳහන් වුණයි කියලා වාර්තා වුණා. මේ බැඳුම් කර සිදුවීම හා සම්බන්ධව චූදිත පාර්ශවයට නම් වෙලා තියෙන අර්ජුන් ඇලෝසියස් මහතා සමග දුරකථන සංවාදයේ යෙදුණයි කියලා. ඉතින් මෙහිදී දුරකථන සංවාදවල සංඛ්‍යාත්මක අගයන් පවා පාර්ලිමේන්තුවේදී සඳහන් කරමින් විශාල විවාදයක් දක්වා මේ ඇදී ගියා. දැන් මේ සතිය වෙනකොට මේ චූදිතයන් අතරින් ප්‍රමුඛස්ථානේලා ගැනෙන, ඒ කියන්නේ ප්‍රධාන වශයෙන්ම කතාබහට ලක් වෙලා තියෙන රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා කරලියට ඇවිල්ලා ඉන්න. සුජීව සේනසිංහ අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ ජනාධිපතිවරයාට පවා දෝෂාරෝපණය කරමින් මේ බැඳුම් කර කොමිසම පිළිබඳවත් විවේචනයට ලක් කරමින් විවිධ ප්‍රකාශනිකුත් කරමින් සිටින අවස්ථාවක අපි දැක්කා මනෝජ් මේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවා කැඳවල මේ සම්බන්ධව ඔහු ඍජුව චෝදනා එල්ල කරනවා. අතර මං කැමති මේ සුජීව සේනසිංහ අමාත්‍යවරයා සම්බන්ධව මේ වෙනකොට ගොඩනැගිලා තියෙන කතිකාවත පිළිබඳව කතා බහ කරන්න. එක්සත් ජාතික පක්ෂයෙන් කොයි වගේ මතයක් දෙන්නේ ඔහුගේ මේ ප්‍රකාශ පිළිබඳව සහ හවුල් ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මොන වගේ අදහසක්ද දරන්නේ, ජනාධිපතිතුමා මොකද කියන්නේ, මේ චෝදනාවල ඇත්ත නැත්ත මොකක්ද, මේ සම්බන්ධව අපි සමස්තයක් වශයෙන් කතා බහ කළ ඉතින් මොනවද අපිට වාර්තා වෙන තොරතුරු?
ඔව්, සුජීව සේනසිංහ රාජ්‍ය අමතිවරයා ප්‍රසිද්ධියේ මේ ප්‍රකාශය කරා. ඔහු කිව්වම ඇත්තටම ජනාධිපතිතුමන් ගැන ඉන්නේ විශාල කලකිරීමක කියලා. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට වඩා ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු ප්‍රබල තැනක ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, ඊට වඩා වැදගත්ම කාරණය තමයි පාර්ලිමේන්තුවේදී දිනේෂ් ගුණවර්ධන ඒකාබද්ධ විපක්ෂයේ නායකතුමා කිව්වේ මෙවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් කරන දේවල් වලින් ජනාධිපතිතුමාව ආරක්ෂා කරන්න ඒකාබද්ධ විපක්ෂය බැඳිලා ඉන්නවා සහ පෙරමුණට එනවා කියලා. එතකොට ජනාධිපතිතුමා මේ ප්‍රකාශයෙන් ආරක්ෂා කරන්නේ ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරලා ජනාධිපතිතුමාගේ පැත්ත ගත්තා. ඒ විතරක් නෙමෙයි, සරත් අමුරුගම ඇමතිවරයා වගේ අයත් කිව්වා මේ විවේචනය සාධාරණ නෑ කියලා. එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් එහෙම විශේෂ අදහසක් ප්‍රකාශ වීමක් සිද්ධ වුණේ නෑ. විශේෂයෙන්ම ජනාධිපතිතුමා පොදු අපේක්ෂකයා විදිහට ආපු වෙලාවේ ඉඳලා කරුණු ගැන ඔහුගේ අවධානය යොමු කරා. ඔහු කිව්වේ පොදු අපේක්ෂකයා විදිහට එතුමා 20 දිනක් අරන් එනවා කියලා, 4 දිනක් අරන් එනකොට කට්ටිය කිව්වා පොදු අපේක්ෂකකම දෙන්න එපා කියලා. එතනදී රෝහිත් සේනානායක මහත්මයාත් මමත් කිව්වා එතුමා තීන්දුවක් අරන් ආවේ, ඒ ඉඳ අපි මෙතන ඉඳලා මේ සටන පටන් ගමු කියලා. අන්න ඒ වගේ තැනක ඉඳලා පවා චෝදනා කිරීම සිද්ධ කරා. ඉතින් මේ බැනුම් කර සම්බන්ධයෙන් විශේෂයෙන් ජනාධිපති කොමිසමේ කාලේ දික් කරයයි කියන එක ඔහු ප්‍රශ්න කරා. ඒ විතරක් නෙමෙයි, 2015 ඉඳලා ඇයි මේ ගැන හොයන්නේ, 2008 ඉඳලා මේ ගැන හොයන්න බැරි. ඇයි කලින් ආණ්ඩුව කාලෙත් බැනුම් කරගන්න දිනෙදී යම් දේවල් සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒ ඔක්කොම හොයාගන්න පුළුවන්නේ 2015 ඉඳලා කරන්නේ අපිට මඩ ගහන්නද කියන එක උගත්තා. ඒ විතරක් නෙමෙයි මික් ගනුදෙනුව සිද්ධ වුණා. එහිදී සිද්ධ වෙච්ච දේවල් වලට කෝ ජනාධිපති කොමිසමක් කියලා ඔහු ප්‍රශ්න කරා. ඒ විතරක් නෙමෙයි අපි දැක්ක චතුරිකාල් සිරිසේන ජනාධිපතිතුමාගේ දියණිය සම්බන්ධයෙන් සහ සැනියා සම්බන්ධයෙන් අදහස් දක්වමින් නැව් සම්බන්ධ ගනුදෙනුව වලට කෝ ජනාධිපති කොමිසමක් කියලා ඇහුවා. ඒ විතරක් නෙමෙයි ඇඩ්වර්ටයිසින් කම්පැනි වලට කෝ ජනාධිපති කොමිසමක් කියලා ඇහුවා. මේ වගේ ඍජු ප්‍රශ්න කීපයක් ඉලක්ක කරලා ජනාධිපතිතුමා ඒකාබද්ධ විපක්ෂයත් එහෙම නැත්නම් පැරණි ආණ්ඩුවත් සියල්ල ඉලක්කගත වෙන විදිහට ඇඟිල්ල දික් කරලා ඍජුව ප්‍රශ්න කිරීම සිදු කරලා සුජීව සේනසිංහ රාජ්‍යන තුර ඇදිරිලුක්ෂි.
ඔව් සුජීව සේනසිංහ මාත්‍යවරයාගේ ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවේ සම්පූර්ණ හඬපටේම අප වෙත ලැබිලා තිබුණා. නමුත් මනෝජ් ඔබ සඳහන් කරපු ආකාරයට ජනාධිපතිවරයාව දෝෂාරෝපණය කරපු කතාව තමයි එහි ප්‍රමුඛතම කාරණා විදිහට ශ්‍රී ලංකාවේ මාධ්‍යත් කතා බහ කරනවා මම දැක්කේ. මොකද මේ හරහා මේ සම්මුතිවාදී ආණ්ඩුව ඒ ඒකාත්මික භාවයට යම් කිසි වූ බලපෑමක් ඇතිවේවි කියන කාරණාව සම්බන්ධයෙන් තමයි මේ දවස්වල වැඩිපුර අවධානයට ලක් කරලා තියෙන්නේ. මම ඒ නිසා මේ ඒ කොටසම තෝරගත්තා බොහොම අමාරුවෙන් තෝරලා බේරලා මේ සුජීව සේනසිංහ රාජමාත්‍යවරයා ජනාධිපතිවරයා විවේචනය කරමින් සිදු කරපු ඒ කතාවේ දැන් කිසිම කොටසක් දැන් ඔබට අහන්න පුළුවන්.
මම කතා කරන්නේ මං ඇත්තටම ජනාධිපතිව සම්බන්ධයෙන් විශාල කලකිරීමෙන් ඉන්නේ. අපේ එතුමාව පත්තරේ ජීවිතේ කැප කරලා උගුල් අටවන්න නෙමෙයි. කොමිසමට දෙන්න තිබා මාස 3ක්. එතනින් ඉවරයි. දික් කර කර අපිට මඩ ගන්න දෙනවා. කෝ මික් ගන්න දෙනවට කෝ ජනාධිපති කොමිසම. කෝ ස්පෙක්ට්‍රම් වලට ජනාධිපති කොමිසම. බිලියන 7-8ක ජනතාවගේ සල්ලි. කෝ නැව් ගන්න දෙනවට ජනාධිපති කොමිසම. කෝ ඇඩ්වර්ටයිසින් කම්පැනි වල ජනාධිපති කොමිසම්. මට ඩීල් දාන්න ඕන නම් කෝල් 40ක් දෙන්න ඕනේද? කෝල් 3නේ දෙන්නේ, 2යිනේ දෙන්නේ. එහෙමනම් මගේ ටෙලිෆෝන් එකෙන් ගන්න මම නීතිඥවරේ. මගේ සිකියුරිටි එකේ ඉන්නවා. වෙන ෆෝන් තියෙනවා. මට කෝල් එකක් ගන්න මොලයක් නැද්ද? මොඩේද්ද මම?
හොඳයි, දැන් ඔහු සම්බන්ධව ඔහු තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔයාගේ සාක්ෂි ඉදිරිපත් කළා. නමුත් යම්කිසි ආකාරයකට එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයින් ජනාධිපතිවරයාව දිගින් දිගටම විවේචනය කරමින් ඔහු අමාරුවේ දාන්න සූදානම් නම් ඒකාබද්ධ විපක්ෂයේ සූදානම් ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශයකුත් කළා තිබුණා.
බැඳුම් කර කොමිසමක් දැමීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ එයා සම්බන්ධිත මැති ඇමතිවරු දිගින් දිගටම ජනාධිපතිවරයාට විරුද්ධව ප්‍රහාරයක් එල්ල කරනවා. ජනාධිපතිතුමා හරහා හොරුන්ට දඬුවම් දීමේ නීත්‍යානුකූල ආකාරයට කෙරෙන ක්‍රියාවලියට එතුමාට අවශ්‍ය ශක්තිය ලබා දීම සඳහා ජනාධිපතිතුමාගේ පැත්තේ අපි කොන්දේසි විරහිතව හිටගන්නවා.
ඒත් එක්කම පසුගිය සතියේදී තවත් සුවිශේෂී සිදුවීමක් වුණා. මේ මහ බැංකු බැඳුම් කර චෝදනාවට පරීක්ෂණ පවත්වන මේ බැඳුම් කර කොමිසම හමුවේ ප්‍රථම වතාවට රාජ්‍ය නායකයෙක් පෙනී හිටියා. මේකත් සුවිශේෂී අවස්ථාවක් ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳව කතා බහ කරද්දී. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම් කර කොමිසම හමුවට ගිහිල්ලා සාක්ෂි ලබා දුන්නා. මේකත් සුවිශේෂී අවස්ථාවක් වුණා ශ්‍රී ලංකීය දේශපාලනයේ පසුගිය සතියේදී. මෙහිදී සිදු වුණු ක්‍රියාදාමය සහ ඉන් අනතුරුව මේ සම්බන්ධව ඇති වුණු ජනතා මතවාද පිළිබඳවත් අපි දැනගන්න කැමැති.
ඔදිලක්ෂී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහ බැංකු බැඳුම් කරන කිතු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටි. ඒ කොමිසම කරපු ඉල්ලීමකට අනුව අපේ රටේ ඉතිහාසයේ ජනාධිපති විමර්ශන කොමිසමක් ඉදිරියේ පෙනී සිටි පළමු අග්‍රාමාත්‍යවරයත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා. ඔබ සඳහන් කර විදිහටම ඒක විශේෂ තත්ත්වයක්. එතකොට මහා භාණ්ඩාගාරයේ බැඳුම් කරන කිතුව සම්බන්ධයෙන් පත් කරලා තියෙන ජනාධිපති කොමිසම ප්‍රශ්න 48කින් සමන්විත ප්‍රශ්නාවලියක්, ඒ වගේම තවත් ප්‍රශ්න කිහිපයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට කියමු කරලා තිබුණා. ඒ සියල්ලට අගමැතිවරයා සවිස්තරාත්මකව පිළිතුරු එව්වා. ඒ ප්‍රශ්න කිරීම්වල තියෙන පිළිතුරු සම්බන්ධයෙන් කොමිසම අග්‍රාමාත්‍යවරයාගෙන් කරුණු පැහැදිලි කරගන්න අවශ්‍යයි කියලා තමයි මේ කැඳවීම කරලා තිබුණේ. ඊට පස්සේ නීතිපති ජයන්ත ජයසූරිය මැතිතුමා අග්‍රාමාත්‍යවරයාට තවත් ප්‍රශ්න කිහිපයක් යොමු කරා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නා කියලා තමයි අපිට ආරංචි වුණේ. අග්‍රාමාත්‍යවරයාගෙන් කොමිසම ලිඛිත පිළිතුරු සම්බන්ධයෙන් පැහැදිලි කිරීම ලබා ගැනීමත් එක්කම නීතිපතිවරයා අග්‍රාමාත්‍යවරයාට ප්‍රශ්න යොමු කිරීම, අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රශ්නවලට උත්තර දීම, මේ සියල්ල පැයකට ආසන්න කාලයකට සීමා වුණා. එහිදී අගමැතිතුමා මොනවද කිව්වේ කියන කාරණා සම්බන්ධයෙන් මාධ්‍ය අදහසක් වල තිබුණා. අගමැතිතුමා හිත කියලා තිබුණා වැරදි වෙන්න පුළුවන්, අපි වැරදි හදාගෙන ඉදිරියට යනවා, ව්‍යාපාර නාන්දුව තවදුරටත් ඉදිරියට යනවා. මට අද ගොඩක් අරමුණු සම්බන්ධයෙන් විස්තර ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා. ආර්ථික ප්‍රතිපත්තිය, රටේ ණය බර, රටේ පැවතුණු ආර්ථික අර්බුද, ආර්ථිකයට සිදුවලා තියෙන හානිය, මේ බොහෝ දේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන්න අවස්ථාවක් ලැබුණා. මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් තමන් සභාපතිවරයාට සූචිලන්ත වෙනවා කියලා කිව්වා. ඒ විතරක් නෙමේ, අපේ යහපාල නාන්දු දිගටම යනවා. අපිට සංගවන්න දෙයක් නැහැ. ඒ අවස්ථාවේ ගත යුතුව තිබු නිවැරදි මහා හොඳම තීන්දුව රටේ ආර්ථික වෙනුවෙන් ගත්තා. හදාවැටෙලා තිබුණු ආර්ථික යළි ගොඩනැගීමේ වගකීම අපි බාරගත්තා. අපි ඒ වගකීම නොපිරීලා ඉටු කරනවා කියලත් වැඩිදුරටත් අදහස්ක් වුණින් අගමැතිතුමා කියලා තිබුණේ විතරක් නෙමෙයි, මේ අවස්ථාවට විශාල අමාත්‍යවරුන් පිරිසකුත් අගමැතිතුමත් එක්ක බැඳුම් කර කොමිසමට ගියා. ඉතින් මේ ආකාරයෙන් තමයි ඉතිහාස ගතවන මේ පැමිණීම සිද්ධ වුණේ. සහ අගමැතිවරයා තමන්ගේ අදහස් දක්වීම සිදු කරේ නිර්ලක්ෂි.
අගමැතිවරයෙක් පළවෙනි වතාවට ඉල්ලුවා කොමිසමට ගිහින් කරුණු පැහැදිලි කරන්න කියලා. මම කොමිසමේ සභාපති සාමාජ ස්තුති කරනවා මට ඒ අවස්ථාව ලබා දීම ගැන. හුඟක් කරුණු මට අද පැහැදිලි කරන්නට අවස්ථාව ලැබුණා. අපේ ආර්ථික ප්‍රතිපත්තිය රටේ වෙලා තියෙන හානිය ඒ සියල්ලම මට මෙතනදී පැහැදිලි කරන්න අවස්ථාව ලැබුණා. වැරදි වෙන්න පුළුවන්, අඩුපාඩු වෙන්න තියෙන. ඒත් අපි යහපාලනේ ඉදිරියට ගෙනියනවා.
හොඳ අගමැතිවරයාගේ ඉන්දියා සංචාරයත් සිදු වුණේ පසුගිය සතිය තුළදීමයි. අපි ඒ පිළිබඳවත් එහි සුවිශේෂතා පිළිබඳවත් දැනගන්න කැමති මනෝජ්.
ඔව්, ඒ සංචාරයේදී අපි දැක්කා අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමා වගේම සුෂ්මා ස්වරාජ් ඇමතිතුමිය මෙහිදී හමු වෙලා තිබුණා. එහිදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කරන්න සූදානම් වෙන ඩිජිටල් ප්‍රතිසංස්කරණ සඳහා ඉන්දියාවේ සහාය ලබා දෙනවා කියලා අගමැතිතුමා සඳහන් කරලා තිබුණා. ඉන්දියාවේ අගමැතිතුමා ඒ අනුව පාසල් දරුදරයන්ට ටැප් පරිගණක ලබා දීමේ වැඩපිළිවෙළක්, ඒ වගේම මේ පරිගණක වලට අවශ්‍ය සිංහල දෙමළ භාෂා මෘදුකාංග නිර්මාණය කරන්න ඉන්දියා විශේෂඥයින්ගේ සහාය ලබා දෙන්න පුළුවන් කියලා කියවලා තිබුණා. ඒ වගේම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකතු වෙලා සිදු කරන්න නියමිත සංවර්ධන වැඩසටහන් කඩිනම් කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කරලා තිබුණා. ඒ වගේම ලංකාවේ අගමැතිතුමා දක්වනාන් කියලා තිබුණේ ඉන්දියා ශ්‍රී ලංකා හවුල් ව්‍යාපෘති කඩිනම් කරන්න ශ්‍රී ලංකාව සූදානම්, දැනට තිබෙන යම් යම් ගැටලු කඩිනම් නිරාකරණය කරගන්න හැකියාව තිබෙනවා කියලා අගමැතිතුමා ඉන්දියා අගමැතිතුමා හමුවේ සඳහන් කරලා තිබුණා ඔහුගේ ඉන්දියා සංචාරයේදී.
හොඳයි, මීළඟට මං අවධානයට ලක් කරන්න කැමති ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් කතා නොකරපු නමුත් තිරය පිටුපස සිදුනායයි විවිධ මාර්ගවලින් අපට ආරංචි ලැබෙන එක්තරා සිදුවීමක් පිළිබඳව. ඒ තමයි මෛත්‍රී ගෝඨා රහසිගත හමුවක් සිදුනායයි කියන කාරණාව. මේ හමුව සිදුනාය කියන කාරණාව පසුපස කරුණු කාරණා කිහිපයක් අපිට සැකහර දැන ගැනීම අවශ්‍යයි මනෝජ්. එකක් තමයි ඇයි මේක රහසිගතව සිදුනේ. අනිත් කාරණාව තමයි ගෝඨාභය රාජපක්ෂ මහතා එළඹෙන මැතිවරණයේදී, එළඹෙන මහමැතිවරණයකදී හෝ ජනාධිපතිවරණයකදී ප්‍රධාන චරිතයක් බවට පත්වේවි කියන යම් යම් උපකල්පනත් එක්ක ඇති වෙලා තියෙන කතාබහ. ඉන් අනතුරුව මේ දවස්වල ගෝඨාභය රාජපක්ෂ මහතා එළිය කියන සංවිධානය පිහිටුවා ගැනීමත් එක්ක ඉදිරි මැතිවරණය ඉලක්ක කරගෙන ඔහු කරගෙන යන ක්‍රියාදාමය. ඊට අමතරව ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධව එල්ලවලා තියෙන විවිධ චෝදනා, ඔය බැලිකට බන්ධනාගාරයේ සිදුවුණේ සිදුවීම හා සම්බන්ධව, එතකොට මිග්යානා ගනුදෙනුව සම්බන්ධව සිදුවුණු අයථා ක්‍රියාකාරීන් මේ සම්බන්ධව යම් යම් විමර්ශනත් පැවතෙනවා. මේ විමර්ශන මේ හැම එකක්ම එකිනෙක ගත්තහම මේ මෛත්‍රී ගෝඨා රහසිගත හමුව සම්බන්ධව යම් යම් ඉඟි අපට සපයා ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඔබට වාර්තා වෙනවද මෙහිදී සිදුවුණායයි අපිට දැනගන්නට තියෙන සහ සාකච්ඡාවට බඳුන්වුණු කරුණු මොනවද කියලා?
ඔව්, මේකට පාදම සැකසෙන්නේ අපේ රටේ හිටපු ආරක්ෂක ලේකම්වරයා අනාගතයේ අපේ රටේ දේශපාලනයේ ප්‍රධාන භූමිකාවට එන්න ආරම්භනවා කියන ප්‍රවෘත්තියත් එක්ක. ආයමත් ජනාධිපතිවරණයකදී මේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාට ඡන්දෙට ඉල්ලන්න බැරි නම් කවුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මනසම් පොදු ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂකයා කියන තැනදී ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නම කියවෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔබත් සඳහන් කරා වගේ එළිය කියන සංවිධානයත් එක්ක, ඒත් එක්කම වියත්මක කියන සංවිධානය වැනි දේවල් එක්ක රට පුරා දැනුවත් කිරීම, රටේ ප්‍රධාන පෙරේ විද්වතුන් වේදිකාගත වීම, මේ සියල්ලම සිද්ධ වෙනවා. රට පුරා මේ දැනුවත් කිරීම සිද්ධ වෙනවා වගේම රටින් පිටදී සිද්ධ වෙනවා. එතකොට මේ ක්‍රියාකාරී බොහෝ දේශපාලන පැමිණීම අනාගතේ වර්තමාන පාලකයන්ට කොච්චර අභියෝගයක්ද කියන ප්‍රශ්නේ සාකච්ඡා වෙනවා. ඔය අතරේ විරුක්ෂිකේපු විදියට පහුගිය ආණ්ඩුව කාලේ එතුමට යම් චෝදනා කීපයකට දෙල්ල වුණා, එතුම දෙසට ඇඟිල්ල දිගුණා. එතකොට මේ විමර්ශනවල ප්‍රතිඵලයක් විදියට ඔහු අත්අඩංගුවට ගන්න යනවද? ඒක ලංකාවේ දේශපාලන සහ මාධ්‍ය ඔස්සේ සාකච්ඡා වෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාත් මේ සම්බන්ධයෙන් අදහසක් කළ තිබුණා. ඔහුට වත්තරංගුවට ගන්න යනවා කියලා. ඒ අතර තමයි ජනාධිපතිතුමාව රහසේ හමු වුණා කියන කතාව තියෙන්නේ. ඒ වගේම අපේ රටේ විකල්ප ධාරාවේ පුවත්පතකුත් වාර්තා කරලා තිබුණා. පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාෂයේ විසින් පහුගිය 22 වෙනි බදාද ඔහු අත්අඩංගුවට ගන්න නියමිතව තිබුණා. නමුත් වික්ෂුන් වහන්සේලා පිරිසක් ජනාධිපතිතුමාව හම්බ වෙලා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරාට පස්සේ අත්අඩංගුවට ගැනීම දින නියමයක් නැතුව කල් ගියා. වීරකැටියේ ඩී රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකරන රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් විමර්ශන පවත්වන මූල්‍ය අපරාධ කොට්ටාෂයේ පසුගිය 22 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අත්අඩංගුවට ගන්න නියමිතව තිබුණා. ඒ 21 වෙනිදා අඟහරුවාද රෑ ජනාධිපතිතුමා හම්බ වෙලා තියපු සාකච්ඡාවෙන් පස්සේ ඒ කාරණය වැහුණා. එහෙම නැත්නම් අත්අඩංගුවට නොගන්න තීරණය කරා. ඒ වගේම අගමැතිතුමා එතකොට ඉන්දියා සංචාරයේ හිටියේ. ඔහු ලංකාවට ආවට පස්සේ සම්බන්ධයෙන් කවුරුටත් සාකච්ඡා වෙනවා කියලා කරුණු වාර්තා වුණා. ඉතින් ඕක තමයි මේ වටා ගෙතුණු සිද්ධිය. ඒ ගැන වික්ෂුන් වහන්සේලාත් අපි දැක්ක පෙරේදා දිනේ මාධ්‍යයට යම් අදහස් දැක්වීමක් කරලා තියෙනවා. ඔවුන් අකමැති මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමක් සිදු වෙනවා නම්, නමුත් වරදක් සිදු වුණා නම් නීතිය ක්‍රියාත්මක කරන්න කියන යෝජනාව කෙරෙහි තිබුණා.
හොඳයි මනෝජ්, අපි ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් ශ්‍රී ලංකාවේ දේශපාලනයේ පසුගිය සතියේ සිදු වුණු සුවිශේෂතා පිළිබඳව කරුණු හෙළිදරව් කරන්න අපිත් සමග සම්බන්ධ වීම පිළිබඳව මේ සතියේදීත් අපි එහෙමනම් ඔබට ස්තුතිය පළ කරමින් අදට සමුදනා. අපි එහෙමනම් යලිත් වතාවක් හමු වෙමු ලබන සතියේ සඳුදා සුපුරුදු ලෙසින්. ආයිබෝවන් ඔබට.
ආයිබෝවන්, බොහොම ස්තුතියි දිල්රුක්ෂි.
SBS සිංහල වැඩසටහන ගුවන් විදුලියෙන් අන්තර්ජාලයෙන් සහ ජංගම දුරකථනයෙන්